ඊළඟට හොනරබල් ඩී.බී. හේරත් you have 12 minutes.
භූමි ස්තුති මුලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමනි, අපි ලබන වසර අයවැලේකනේ පිළිබඳව අදහස් හුමා කරගන්න වෙලාව අවස්ථාව ලබා දීම පිළිබඳව අතිශයම සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු නියෝජනය කරන්න අපි පහුගිය මහමැතිවරණේ පාර්ලිමේන්තුවට එනකොට මේ රටේ විධායකයේ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එවකට ඒ ප්‍රතිබිච්ච පාලන තන්ත්‍රය රටේ තිබිච්ච දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයුවා සේම ඇතිවෙච්ච කොවිඩ් උවදුරට සාධාරණ පිළිතුරක් දෙන්න කටයුතු කරපු නිසා විපක්ෂයේ විරෝධතා මැද්ද වුණත් තියපු මැතිවරණේ මෙරටේ ජනතාව අපිව බලයට පත් කරලා පාර්ලිමේන්තුට එව්වා. ඉන් අනතුරුව තිබිච්ච ක්‍රියාකාරකම් දිහා බැලුවහම විශේෂයෙන්ම කොවිඩ් උවදුරට සාර්ථකව මුහුණ දීලා ඒ ව්‍යසනයත් එක්ක ගොඩනැගිච්ච ආර්ථික ගැටලුව, ඒවගේම යම් යම් ගත්ත ක්‍රියාමාර්ග පොහොර සහනාධාරය නැවැත්වීම වගේ කාරණාවල් එක්ක ඇතිවෙච්ච සමාජ ප්‍රශ්න ආපහු නැවත මහා බරපතල ඛේදවාචකයක් බවට පත්වෙන්නේ අපේ රට ලෝකයේ ආර්ථිකයේ කඩාවැටීමට සාපේක්ෂව අපි ඒ කාරණාවට මුහුණ දුන්නා. නමුත් දිලිඳුකම අපි ගාව තිබිච්ච හින්දා, විදේශ විනිමය අපි ගාවෙන් ඉවත් වෙච්ච හින්දා, නැති වෙච්ච හින්දා, ශුන්‍ය වෙච්ච හින්දා ආපහු අපිට රටේ පරිවෘත්තව ක්‍රියාවලිය හරි විදිහට පවත්වාගෙන යන්න බැරි වුණා. මේ නිසා අපි දැකපු කාරණාව තමයි මේ රටේ ඉන්ධන පෝලිං, එවැගේම ආහාර අර්බුද, පාසල් පද්ධතිය කඩාගෙන වැටිලා, ප්‍රවාහන ක්ෂේත්‍රයේ නැවතිලා, තෙල් පෝලිං, ගෑස් පෝලිං, විදුලිය පැය 13ක් කපපු යුගයක් අපි දැක්කා. මේ තමයි මේ රටේ පාර්ලිමේන්තුවට ආපුහම අපි දැකපු බරපතලම ඛේදවාචකය. අපිට එතනදී අපි දරපු දේශපාලන මත වෙනස් කරලා මේ රට ගෙන යන්න, ගොඩනගන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳව කතා කරන්න සිද්ධ වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තීන්දුව අනුව රට ගොඩනගන්න පුළුවන් නායකත්වයක් හොයාගෙන යනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ඒ වගකීම බාරගත්තේ. ඉන් අනතුරුව ඇතිවෙච්ච දේශපාලන විපර්යාසයන් වල පාර්ලිමේන්තු 113 දෙනෙක් 133 දෙනෙක් 34 දෙනෙක් එකතු වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රටේ පාලන තන්ත්‍රය බාර දුන්නේ වෙනත් මොකක්වත් හින්දා නෙවෙයි, තිබිච්ච ආර්ථික අගාධයෙන්, සමාජ අර්බුදයෙන් රට නිදහස් කරගන්නට එතුමාට හැකියාව කියන විශ්වාසය පදනම් කරගෙන ඒ කාරණාව එහෙම කරනකොට ඒකට පදනම් වෙච්ච කාරණාවල රාශියක් තිබුණා. අපි දැක්කා දැවෙන ප්‍රශ්නවලින් ජනතාව පීඩනයට පත් වුණා පමණක් නෙවෙයි, ප්‍රතිපත්ති සම්පාදකයන් හැටියට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 72ක් ඇතුළු සමාජද 800කට විතර ප්‍රමාණයක් නිවාස ගිනිබත් වෙලා මහා බරපතල ඛේදවාචකයකට පත් වුණා. ඒ වෙලාවේදී මහජන නියුත්‍ය හැටියට අපිට අපේ ජීවිත ගැන හිතන්න සිද්ධ වුණා. ඒ වගේම අපේ ජනතාව ගැන හිතන්න සිද්ධ වුණා. රටේ අනාගතයේ ගොඩනැගීම පිළිබඳව අපිට හිතන්න සිද්ධ වුණා. ඒ හින්දා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක අපි එකතු වෙන්නේ. ඉන් අනතුරුව ගත්තහම අයවැය ලේඛනයක් ඉදිරිපත් කරා. එදා ඉදිරිපත් කරපු අයවැය ලේඛනයට අනුකූල විදිහට රටේ සංවර්ධන ක්‍රියාකාරකම් පරිපාලන ක්‍රියාවරියන් ගොඩනැගුණ හින්ද වර්තමානයේ අද අපිට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මෙතනින් අපිට නැවතිය යුතු නැහැ. අපි දන්නවා රටේ ආර්ථිකය කඩාගෙන වෙච්ච වකවානුවක් අපි පසු කරලා නැවත ජනතාවට සහන දෙන්න පුළුවන් තැනකට අපි ඇවිල්ලා තියෙනවා. මේ අපි 100%ක් මේ කාරණාවත් එක්ක තෘප්තිමත් නොවෙන පිරිසක්. නමුත් මෙතනින් එහාට අපිට හිතන්න ඕන. ඒ නිසා 2024 වසර අපි ප්‍රාර්ථනා කරන ඔබ බලාපොරොත්තු වෙනවා මේ අයවැය ලේඛන ඉදිරිපත් කරපු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල රට තුළ හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි කියන විශ්වාසය. ඒ කාරණාව තුළ ගැබ් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පහුගිය කාලය තුළ ක්‍රියාත්මක කරපු වැඩසටහන රටට කිසියම් ආකාරයක යහ පැවැත්ම වෙනුවෙන් පිටුවහලක් වුණා වගේම ඒ විශ්වාසය පදනම් කරගෙන ලබන වසර අපිට එතනින් එහාට යන්න පුළුවන් විශ්වාසයක් තහවුරු වෙච්ච හින්දා තමයි අපි මෙවන් තැනකට අපි පත්වලා තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තහම අයවැය ලේඛන දිහා ගනිද්දී මේ රටේ ආර්ථිකයේ ගොඩනගන වැඩපිළිවෙළ පිළිබඳව අපිට අලුතෙන් හිතන්න පුළුවන් පදනමක් තියෙනවා. අපි රටක් හැටියට ගත්තහම රටේ දුප්පත් ජනතාව පිළිබඳව වැඩියෙන් කතා කරන අස්වැසුම් වගේ සමාජ සුබසාධන වැඩපිළිවෙළවල්, ඒ වගේ ආබාධිත දීමනාවල්, වැඩිහිටි දීමනාවල් වගේ දේවල් වැඩි කරලා මේ රටේ ජනතාවගේ පැත්තෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය හරි විදිහට පවත්වාගෙන යන්න රජයේ මැදිහත් වෙලා තියෙනවා. විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව මේ අවබෝධය ලැබලා තියෙනවා මේ කාරණාවත් එක්ක. ඒ විතරක් නෙවෙයි, එතනින් එහාට ගියාපුවාම සීසෙන් මාර්ග පද්ධතිය වැඩි දියුණු කරන හැටි, ඒ වගේම කුචි කර්මාන්තය නගා සිටුන හැටි, ඒ වගේම මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගොඩනගෙන හැටි, සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන හැටි, මේ වගේ මහා බරපතල විදිහට තියෙන ආර්ථික රටාවත් එක්ක උපරිම මට්ටමින් මැදිහත් වීමක් දකිනවා මේ සංඛ්‍යාලේඛන දිහා බැලුවාම. අපිට අවශ්‍යයි මේ රට ගොඩනගෙන ප්‍රවේශයක් කර අරගෙන යන්න. ඒ කාරණාවත් එක්ක ගණිද්දී විශේෂයෙන් රාජ්‍ය සේවකව ගත්තාම ලංකාවේ අපිට රාජ්‍ය සේවය මිලියන 1.3ක් ඉන්නවා. ඊගාවට විශ්‍රාම වැටුප් ගන්න අය 7,30,000ක් ඉන්නවා. දැන් මේ සියල්ල නඩත්තු කරන්නට ජාතික ආර්ථිකයට එකතු වෙන බදු මුදලින් 35%ක මුදලක් අපි වියදම් කරනවා. දැන් මේක තමයි වර්තමාන තත්ත්වය. මෙවන් පසුබිමක් තුල අපි දැක්ක සමහර වෘත්තීය සමිති නායකවරු පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. ඔවුන්ට විශ්වාසයක් තිබුණා මේ අයවැලේ කෙනෙන් රාජ්‍ය සේවකෙන්ට වැටුප් වැඩි කරાવી කියන විශ්වාසය. එහෙම තියෙන වෙලාවක මේකට ලකුණු දාගන්න ඔවුන්ගේ මේ මානසික තත්ත්වය තෘප්තිමත් කරගන්න වෘත්තීය සමිති නායකයෝ කටයුතු කරපෙහෙටි අපි දැක්කා. හැබැයි ඔවුන් ඉල්ලුවේ 20,000 දීවන වේදමට සරිලන වැටුප් වැඩිවීම. නමුත් ජනාධිපතිතුමාට පුළුවන්කමක් තිබුණා ලබන වසරේ ඒ රාජ්‍ය සේවකයින්ට ලබන වසර ලැබෙන බදු මුදල් වලින් ඒ වැටුප් වැඩි කරලා ඔවුන්ගේ අවශ්‍යතාවෙන් ඉටු කරන්න. ඉතින් මම විශ්වාස කරනවා රාජ්‍ය සේවය ගත්තහම අද අපේ රටේ ඉතාමත්ම බරපතල විදිහට රාජ්‍ය මුදල් පාවිච්චි කරන්න ඕන තැනක අපි ඉන්නේ. අපි දන්නවා අසල්වැසි ඉන්දියාව ගත්තාම මේ තරම් රාජ්‍ය සේවයක් නැහැ. ඒ වගේම අනිකු ජපානය වගේ රටවල් ගත්තාම ඒත් එහෙම. සාපේක්ෂව ගත්තාම රටේ රාජ්‍ය සේවය ඉතාමත් ඉහළ තැනකට තියෙන අපේ රටේ. තෙවන් පසුබිමක් තුල රජයක් හැටියට ඔවුන්ගේ ජීවන තත්ත්ව ඉහළට ගෙනියන්න, ඔවුන්ගේ දිනදා අවශ්‍යතාවෙන් ඉටු කරන්න අවශ්‍ය වැටුප ඔවුන්ට ලබා දීමේ වගකීම රජය ඉටු කරන්න කටයුතු කරද්දී ප්‍රශංසනීයයි ඔවුන්ට මේ විදිහට මුදල් වැටුප් වැඩි කරන්න කටයුතු කිරීම පිළිබඳ. ඒ විතරක් නෙවෙයි, මේ වනවිට විශේෂයෙන් මාර්ග පද්ධතිය පිළිබඳව ජනාධිපතිතුමා සැලකිල්ලට අරගෙන තියෙනවා. මාර්ග පද්ධතිය නවීකරණය කරන්නට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ජනාධිපතිතුමා වෙන් කරලා තියෙනවා. දැන් පෞගේ කාලේ ගත්තහම අපේ රටේ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමේ ක්‍රියාවලියට අපිට මුදල් වෙන් කරන්න බැරි වුණා. නමුත් මේ වගේ මේ වෙලාවේදී ඒකට අවශ්‍ය රුපියල් බිලියන 403ක මුදලක් ජනාධිපතිතුමා මාර්ග පද්ධතිය නවීකරණය කරන්න වෙන් කරලා තියෙනවා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ මේ රටේ මාර්ග පද්ධතිය නවීකරණය කරන විශාල මහන්සියක් ගත්තා. දෙවන්දර තුඩු ඉඳලා පේදුරු තුඩුවට කාපට් පාරවල් දාලා යහපත් විදිහට මාර්ග පද්ධතිය නවීකරණය කරන්න කටයුතු කරා. අධිවේගී පාරවල් හැදුවා. මේ සියලු කාරණා තුළ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඒ පරිපාලන තන්ත්‍රය හරි විදිහට මෙහෙවන්න පුළුවන් වුණා. නමුත් ආර්ථිකයේ කඩාගෙන වැටීමත් එක්ක අපිට සිද්ධ වුණා මේ මාර්ග පද්ධති සංවර්ධනය කරන ක්‍රියාකාරකම් වලට මැදිහත් වීමේ ප්‍රමාණය අඩු කරන්න. එවන් පසුබිමක් තුළ මහජන නියෝජිත හැටියට අපිට පැවැරිච්ච වගකීම් ගම්බද ජනතාවගේ ඒ ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න අවශ්‍ය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය අපි ප්‍රමුඛතාවය තිබිච්ච අවශ්‍යතාවයක් කියලා අපි හඳුනාගෙන තිබුණා. ඒ වගේ වෙලාවක ඒ මානසික තත්ත්වය අපිට හරි විදිහට ගොඩනගන්නට බිලියන 403ක් වගේ මුදලක් වෙන් කරලා අත්‍යවශ්‍ය පාරවල් ටික හදාගන්න ලැබීම අපි ඇත්තටම අගය කරන්න ඕන කාරණාවක්. ඒ වගේම මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි රටක් හැටියට ගණිද්දී මම කල්පනා කරනවා
මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු දෙකක්
තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 75ක ඉතිහාසයක් පිළිබඳව කතා කරනවා. අපි දැක්කා අධිකරණ ක්‍රියාවලිය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබඳව ගත්ත තීන්දුව, ඒ වගේම ඊයේ රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රියාකාරකම් පිළිබඳව දුන්නු විනිශ්චය. ඉතින් මම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වෙලා අවුරුදු 75ක ඉතිහාසය තුල විවිධ නායකවරු බලයට පත් වුණාම ඒ ක්‍රියාකාරකම් කොයිතරම් දුරට රටේ සංවර්ධනයට ඉවහල් වුණාද එහෙම නැත්නම් කොයිතරම් දුරට රටේ ප්‍රගමනයට බාධා වුණාද කියන කාරණා පිළිබඳව විනිශ්චයකට භාජනය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් නැත්නම් විද්වතුන්ගේ කමිටුවක් එහෙම නැත්නම් මේ පිළිබඳව ස්වාධීන කොමිසමක් පත් කරලා අවුරුදු 75ක ඉතිහාසයේ සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳව තක්සේරුකට එන කමිටුවක් පත් කරන කියලා මම යෝජනා කරනවා. අපි දැක්ක අපේ විවාදයේ පිළිබඳව කතා කරනකොට ක්‍රීඩාව පිළිබඳව ගත්තාම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව වැඩියෙන්ම කතා කරන යුගයක් මේක. ක්‍රීඩා ලෝලෙන් හැටියට ගත්තාම අද බොහෝ වෙලාවලදී ඔවුන් වික්ෂිප්ත වෙලා බලාගෙන ඉන්නවා කාගේ වැරැද්දෙන්ද මෙවන් ප්‍රතිඵලයක් අපිට අත්විඳින්න සිද්ධ වුණේ කියලා. ඒ අනුව ජනාධිපතිතුමා මේ කාරණාව සැලෙලට අරගෙන දැන් උදේ හර්සිල්ල මැතිතුමා කිව්වා බිලියන 15ක් වෙන් කිරීමක් පිළිබඳව බිලියන 1.4ක් ගම්බද පාසල්වල ක්‍රිකට් වැඩි දියුණු කරන්න වෙන් කරලා තියෙනවා. අපිට මතකයි අපි පාසල් යන කාලේ එදා ගාමිණී සානායක මැතිතුමා ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවට ගෙනාපු ඉතාමත්ම සංවර්ධනය කරන්න අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ලබා දුන්න හැටි අපි දැක්කා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට 1996 ලෝක ක්‍රිකට් කුසලානය අපිට ගේන්න පුළුවන්කමක් තිබුණේ. ඒ කියන්නේ ක්‍රිකට් වෙනුවෙන් එදා ගාමිණී සානායක මැතිතුමා කරපු ආයෝජනය ඵලදායී තත්ත්වයට පත් කරන්න පුළුවන් වුණා.
පුතුමාගේ කාලේ වගේ.
ඒ වගේ මට තත්පරයක් දෙන්න රත්නසේකර මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා බුදු දහමත් එක්ක මේ රටේ මේ ගැන අයවැය ලේඛනය කොච්චරක් දුරට ගැලපෙනවද කියලා. එතුමා කිව්වා අයවැය හිගයක් පිළිබඳව කරනකොට ඒකට පිළිමහ ගන්න මුදල් අච්චු ගන්න කතාවක්. දැන් අද මේ වෙලාවේදී මහ බැංකු පනත ක්‍රියාත්මක කරනවා. එහෙනම් රජයට ඕන කරන විදිහට මුදල් අච්චු ගහන්න බැහැයි කියන එකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මෙවන් පසුබිමක් තුළ අපි ලබන වසර බලාපොරොත්තු සහගත අයවැය ලේඛනයක් එකතු වෙලා තියෙනවා. දේශපාලන මතවාදයන් පසෙකලා සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩනගන්නට අර අපි දකිනවා දෙවැනි ලෝක යුද්ධ වෙලාවේ වින්සන් චර්චිල් අගමැතිතුමත් එක්ක විපක්ෂය එකතු වුණා. දැන් මේ කාලේ අපි දැක්කා ඊශ්‍රායලයේ සිදුවීම ආණ්ඩු පක්ෂ විපක්ෂ එකතු වෙලා ජාතික ප්‍රශ්නෙට එකතු වෙලා තියෙනවා. ඒ වගේ අපි යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරු හැම දෙනාම පක්ෂ නායකවරු ඔක්කොම එකතු වෙලා මේ ලබන වසර තුළ මේ අයවැය ලේඛනය ඉදිරියට අරගෙන ගිහිල්ලා පුළුවන් මට්ටමින් මේ රට ගොඩනගන්නට එකතු වෙන්න කියන ප්‍රාර්ථනාව අපි ඉදිරිපත් කරමින් මගේ කතාව මෙතකින් අවසන් කරන බව ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොන්ඩබල් උදේකාන්ත ගුණතිලක you have 12 minutes.
මූලස්න රෝඩ ගරු මන්ත්‍රීතුමනි අවුජිතපද 2024 අයවැය යෝජනා කිරීමේ අවස්ථාවේ වචන කිහිපයක් කතා කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව සතුට ප්‍රකාශ කරනවා වගේම අතිකර ජනාධිපති මුදල් ඇමතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ ඇමතිතුමා අපේ රටේ පහුගිය කාලය තුළ නොයෙක් අර්බුදකාරී තත්ත්වයන් ඒ වගේම ආර්ථිකය කඩා වැටීම් වගේම මේ රට රත්නේකර මන්තුමා කිව්ව බාරගන්න අය හිටියා. නමුත් ඒක දුන්නේ නැහැ සැලසුම් කරලා ගත්තයි කියන කාරණාව තමයි කිව්වේ. නමුත් අපි දැක්කා මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න වෙලාවේ ඒ වගේම අපි පැමිණිලා ඒතොර මේක බාරගන්න ඒ කඩා වැටුණු රට බාරගන්න විපක්ෂයෙන් කෙනෙක් හිටියේ නැහැ. ඒ වගේම අපේනුත් කෙනෙක් හිටියේ නැහැ. එම වෙලාවක තමයි මේ රට බාරගන්න ඕක කටයුතු කරේ. ඒක සුගිත මුන්ත වූ රටක් තුල ගෙන එන අයවැයක් නෙමෙයි මේක. ආර්ථිකය කඩා වැටුණ අවස්ථාවක බාර අරන් ඒ වගේම අසීරුවෙන් හදපු අයවැයක් හැටියට තමයි මම දකින්නේ. නමුත් ඒක ජනතා සුභවාදී ආකාරයෙන් ඒ වගේම දුප්පත් ජනතාවට ඒ වගේම එදා සමෘද්ධි සහනාධාර තිබුණේ මිලියන 600යි මිලියන 60යි බිලියන 60යි වෙන් කරලා තිබ්බේ. ඒතර ඒක තුන් ගුණයක් බවට පත් කරමින් ඒ වගේම නිවාස වල කුලී නිවාස වල ඉන්න නගරවල විශේෂයෙන් කොළඹ නගරේ එයාගේ ඒ නිවාස අයිතිය ලබා දෙන්න ඒ වගේම කුලී අය කිරීම නවත්තන්න ඒ වගේම උතුරේ ජනතාවට වතුකරේ ජනතාවට ඒ වගේම ඒ හැම අංශයක්ම නියෝජනය කරන්න ඒ වගේම අවශ්‍ය සහන රාජ්‍ය සේවකයාට ඒ වගේම රාජ්‍ය සේවකයාට දෙනකොට විශ්‍රාම සේවකයා අමතක නොකර ඔවුන්ටද ඒ අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය විදිහට වැටු පැඩි කරමින් අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ පිළිබඳව සතුට ප්‍රකාශ කරනවා වගේම මේ සියලු කාරණා අපි දකිනවා මොකද අපේ රට කෘෂිකර්මාන්තය මුළු රටක් ඒ කෘෂිකර්මාන්තය මුළු රටේ අපේ කෘෂිකර්මාන්තය අද බොහෝ නිෂ්පාදන කඩාවැටීමක් තියෙනවා ඒ නිෂ්පාදන කඩාවැටීම නිසා මිල ඉහළ යෑමක් තියෙනවා හිගියත් එක්ක මිල ඉහළ යෑමක් තියෙනවා ඒ නිසා මේ තත්ත්වය අපිට වෙනස් කරන්න අවශ්‍යයි නිෂ්පාදන ආර්ථිකයට යන්න අවශ්‍යයි ඒ වගේම අපේ 77 ඉස්සෙල්ලා අපේ හොඳ අපිට අපේ තිබූ බොහෝ කර්මාන්ත තිබුණ විශාල කර්මාන්තශාලා ජාතික වශයෙන් තිබ්බ කර්මාන්තශාලා අපිට නැති වුණා අපිට මේ රටේ ප්‍රතිපත්තියක් නැතිකම නිසා ආණ්ඩුව වෙනස් වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙනවා ඒ හොඳ දේ සම්පූර්ණයෙන් විනාශ වෙලා යන තැනටපත් වුණා 77 තිබ්බ කර්මාන්තශාලා බණ්ඩාරනායක නැතිනේ අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයකට ගෙන ගියා ඒ නිසා අවශ්‍ය කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් මම ඒ නම් වශයෙන් කියන්න යන්නේ නැහැ මොකද ලොකු ප්‍රමාණයක් තියෙන නිසා අපේ තදික මාසෙට තිබ්බා තුල්ලිරිය පෙහෙකම්මල මොකද ඒ වගේම රෙදි මේ අපනයන කරන්න අපිට පුළුවන්කම ලැබුණා එදා ඒ අතිරික්ත රෙදි කර්මාන්තශාලා හතරක් හෝ පහක් තිබුණා එදා විශාල පරිමාණයක් නිසා මේ තත්ත්වය අපිට ඇති කරගත්තොත් අපේ ආර්ථිකය ගොඩනගා ගන්න කාටවත් අතප්පුවා ජීවත් වෙන්න ඌමනා නැහැ කෘෂිකර්මාන්තය මුල් කර ගනිමින් එවගේම ඒ නව කෘෂිකර්මික දැනුමක් එක්ක එවගේම ඒ අවශ්‍ය තරුණ පිරිස් මේවට ඒකරාශී කරගෙන විශේෂඥ දැනුම ලබාගෙන නිෂ්පාදන ක්‍රියාවලියකට යෑමෙන් අපිට ලොකු වැඩපිළිවෙළක් ලොකු ජනතාවට අවශ්‍ය හිගයකින් තොරව අඩු මිලකට අවශ්‍ය දේ ලබ නිෂ්පාදන ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ කෑගලු දිස්ත්‍රික්කයේ ගත්තාම අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි වනසත්ත්ව හානිය. මේ වනසත්ත්ව හානිය නිසා මේ වෙනකොට පොල් ගත්තොත් හෙක්ටයාර් ගොවි ජන සේවා 8ක් තුල හෙක්ටයාර් 4000කට වැඩි ප්‍රමාණයක් අපිට පොල් වගාව සම්පූර්ණයෙන්ම ඇන හිටලා තියෙනවා. ඒ වගේම සත්ව හානිය ගත්තාම රිලව වඳුර ඌර ඉත්තෑව මොනර දඬුලේන මේ සතුන්ගෙන් ආහාර නිෂ්පාදනය ගම්මට්ටෙන් ගත්තාම 70%ක් විතර ප්‍රමාණයක් අද සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ඒ වගේම ඒ තුලින් ඊට අමතරව වාණිජ කෘෂිකර්මාන්තය අද කඩාවැටලා තියෙනවා. ඒ වගේම ජපන් කෘෂිකර්මාන්තය අද කඩාවැටලා තියෙනවා. ඒ වගේම ජෛව විවිධත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. පුද්ගලික නිවාස ඇතුළු දේපල හානිය බරපතල විදිහට වැඩි වෙලා තියෙනවා. ඒ වගේම බස් නැවතුම් පොළවල් පාසල් ගොඩනැගිලි ඒ වගේම ඇන්ටනා ජලනාල පද්ධති විදුලි රැහන් දුරකථන රැහන් නිවාස තුලට පැනලා ආහාර රැගෙන යාම රෝග වාහකයන් ලෙස කටයුතු කරමින් මිනිසුන් සපාකමින් අද මේ රිලවොන් පැණියේ සතුන් පීඩාවට පත්වලා තියෙන ජනතාවට ඒ වගේම විශේෂයෙන්ම අපේ ග්‍රාමීය ප්‍රදේශවල රිලව් ගත්තොත් අපේ කෑගොඩ දිස්ත්‍රික්කයේ විතරක් ලක්ෂ දෙකහමාරකට වැඩි ප්‍රමාණයක් ගඩම්බල්ලා තියෙනවා ගොවි පර්යේෂණ ආයතනයේ කොබ්බැකඩු ගොවි පර්යේෂණ ආයතනයේ මේ සාකච්ඡාවකදී දැනුම් දීලා තියෙනවා දිස්ත්‍රික්කෙන් ලක්ෂ දෙකහමාරක වැඩිය විශාල රිලව් පිරිසක් කෑගොඩ දිස්ත්‍රික්ක තුල ඉන්නවා ඒ නිසා පළතුරු වගාව ඒ වගේම පළතුරු වගාව වගේම කෙසෙල් ඒ වගේම ගස් ලැබු ඒ වගේම අනිත් සියලුම භෝග වර්ග සම්පූර්ණ විනාශ කරන දැනට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය විනාශ නොකරොත් අද ප්‍රදේශවල ජනතාව ග්‍රාමීය ජනතාව අද පෙළ ගැහිමින් යනවා. මේ රිලා උවදුරෙන් බේරා ගන්න කියන තැනට ජනතාව පෙළ ගැහිමින් එකතු වෙමින් සංවිධානය වෙමින් යනවා. ඒලා ඒක ජනතාවටත් පීඩනයක් ඒ වගේම පෝෂණදායී ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම වියදම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම වහලවල් වලට උළු සෙවිලි කරපුවා දැන් තහඩු අහන්න සිද්ධ වෙලා තියෙනවා. තහඩු ඇහුවත් ඔවුන් කඩන තැනට පත් වෙලා තියෙනවා. ගේ ඇතුළට මේ ගිහිල්ලා නිෂ්පාද ආහාර ටික විනාශ කරන තැනට ගෙනියන තැනට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය ජනතාවට මහා පීඩාවක්. දැන් මවුරු ගත්තාම මවුරු ගැබිටි මවුරුන්ගේ 35%කට විතර රක්තහීනතාවය. ඉතින් මේ අවශ්‍ය පෝෂදායී ආහාර වේලක් කිසිම භෝගයක් වගා කරන්න බැරි තැනට පත් වෙලා තියෙනවා කෑගල දිස්ත්‍රික්කයේ. විශේෂයෙන්ම දැදික මාසනේ ගත්තාම ඒ හැම කෑගල දිස්ත්‍රික්කයේ තුල ඉන්න මේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍යයි. ඒ වගේ මේ තුලින් අපේ අනිකුත් විශාල මුදලක් රජයේ ආයතන වලට දැන් ටෙලිකොම් ආයතනය ඒ වගේම අර විදුලි රැහන් බැන්ඩල් ලයින් ගිය තැන් වල ඒවා සේරම ගලවලා ඔවුන් මේ විනාශ කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් වෙනස් කරන්න අවශ්‍යයි ඉදිරියේදී. ඒ නිසා මේ තත්ත්වය අපි තේරුම් ගන්න අවශ්‍යයි. වගේම අපේ අනිකුත් මේ අයවැය තුලින් අපි ඒ බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න හැකි වෙනවා. වගේම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම විශේෂයෙන්ම මේ රාජ්‍ය ආයතන ගත්තාම කාර්යක්ෂමතාවය වැඩි කරන වැඩපිළිවෙලක්. ඒ වගේම ඒවැ ඵලදායිතාවය වැඩි කරන ක්‍රමයක්. ඒ වගේම නාස්තිය දූෂණය නැති කරන ක්‍රමයක් තිබීම අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද අපි දකිනවා ජනතාවට ඒ ආයතන වලට යන එක, ජනතාවට ඒ ආයතන වලට සම්බන්ධ වෙන එක බොහොම මැලිකමක් දක්වනවා. ගියාට වැඩක් වෙන්නේ නැහැ, කාර්යක්ෂමව එහෙම නැත්නම් ඒ වැඩේ කරලා දෙන්නේ නැහැ කියන කාරණාව. ඒ නිසා මේ தත්ත්වය වෙනස් කරලා අපිට හොඳ මේ ආරම්භයක් හැටියට මේ අයවැය අධිකර ජනාධිපතිතුමා ආරම්භයක් හැටියට මේ කටයුතු අයවැය ඉදිරිපත් කළා. වගේම එතනින් එහාට ඒ නිෂ්පාදනය වැඩි කරමින් ඒ ගමන යන්න ඔවුන් ශක්ති ධෛර්යය ඒ වගේම අදාලා අන්සෝල්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවස්ථාව ලබා දීම ගැන මූලස්තනයේ අපේ මන්ත්‍රීවරුන්ට ස්තුති බුද කරමින් මම මගේ වචන කීපය අවසන් කර සිටිනවා.
ස්තුති. ඊළඟට හොනරබල් ජගත් සමරවික්‍රම, you have 12 minutes.
ස්තුති මුලසුනේ ගරු සභාපතිතුමනි, සවිමත් අනාගතයකට පෙරවදනක් ලෙස ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ලැබීම සම්බන්ධව මා ප්‍රථමයෙන් සතුටු වෙනවා. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයේ හමුවේ 2022 වර්ෂයේ විවිධ පෝලිම්වල කාලය ගෙවූ පැය ගණන් අඳුරේ සිටි ජනතාවට තමන්ගේ ජීවිතය සාමාන්‍ය පරිදි ගත කිරීමට අවස්ථාව සලසා දෙමින් මේ ආර්ථික අර්බුදයෙන් මිදීමේ දිගු කාලීන වැඩපිළිවෙලක් අපේ රට මේ වෙන විට ගමන් කරමින් සිටිනවා. ඒ වගේම හැමදාම කරා වගේ ණය අරගෙන එහෙම නැත්නම් මුදල් අච්චු ගහලා සානාධාර සිහින පෙන්වමින් රට අගාධයට අරගෙන යන ක්‍රමවේදය වෙනුවට අසීරු එහෙත් ස්ථීරසාර ආර්ථික සංවර්ධන මාර්ගයක් අප තෝරාගෙන තිබෙනවා. නිශ්චිත වශයෙන්ම ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ අප රජය පසුගිය අසීරු කාලයේ ජයග්‍රහණය කළා වගේම ඉදිරියටත් මේ රට ජනතාවත් ආර්ථික සමෘද්ධිය දේශයකට අරගෙන යනවා. මොනතරම් අමාරු ආර්ථික තත්ත්වයකදී වුණත් අස්වැසුම වැඩසටහන සඳහා රුපියල් මිලියන 180,500ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම පොහොර සානාධාර සඳහා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. පොහොර සානාධාර සඳහා අපේ ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 19,500ක් වෙන් කර දී තියෙනවා. ඒ සඳහා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. නිවාස සානාධාර සඳහා රුපියල් මිලියන 18,470ක්, ඒ වගේම වැඩිහිටි මූල්‍යාධාර සඳහා රුපියල් මිලියන 15,500ක්, ගර්භණී මවරුන්ගේ පෝෂණ ආහාර වවුචර සඳහා රුපියල් මිලියන 10,000ක්, පාසල් දරුවන්ගේ පෝෂණ ආහාර වැඩසටහන සඳහා රුපියල් මිලියන 16,700ක් ලෙස සුබ සාධන වැඩසටහන් රාශියක් සඳහා විශාල මුදලක් වෙන් කර දී තිබෙනවා. විශේෂයෙන්ම පොළොන්නරුව ඉඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපළට මූලික අදියර වෙනුවෙන් රුපියල් බිලියන 2ක් වෙන් කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේ ආදරණීය ගොවි ජනතාවගේ ඒ වගේ එළවලු පළතුරු ආදී වගේම අපේ රජරට කලාපය විශේෂයෙන්ම වැව්වැදි රාජ්‍ය නටබුන් පැරණි නටබුන් සහිත මහා සංස්කෘතියකට නෑකම් කියන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැකබලා ගන්න එන දෙස් විදෙස් සියලුම දෙනාට මේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සම්බන්ධයෙන් විශාල ශක්තියක් වෙනවා, ආර්ථික ශක්තියක් වෙනවා, අපේ ප්‍රදේශයට දැඩි වටිනාකමක් එක් වෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිතුමා ප්‍රමුඛ අපේ රජයට ඒ සඳහා ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ ගරු සිරිපාල ගම්ලත් අමාත්‍යතුමා, අපි හමු වෙලා මේ අයවැය කාලය තුළම මේ පිළිබඳව මම දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට එතුමා කිව්වා අපිත් එක්ක කතා කළා, මේ වැඩේ මූලිකවම අපි ආරම්භ කරලා පුළුවන් උපරිම ප්‍රමාණය, මම හිතන්නේ මේක ඉවර කරන්න පුළුවන් කමක් 2024 අවුරුද්ද වෙන්නේ නැති වෙයි. නමුත් අපි විශේෂයෙන්ම හෘදයාංගම ස්තුතිය පොළොන්නරුව ජනතාව විදිහට මම මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාත් රජයටත් පුද කරන්න අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ගරු සභාපතිතුමනි වසර කීපයකට පස්සේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් විමධ්‍යගත අයවැය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම ගරු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරියන්ට ඉදිරි වසරේදී අවස්ථාවක් ලැබෙනවා. ගරු ජනාධිපතිතුමා අයවැය කතාවේදී ප්‍රකාශ කළා වගේම මේ එන ඇතැම් යෝජනා 2023 සහ 2016 17 ආණ්ඩු කාලයේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු යෝජනා. ඇතැම් යෝජනා අතරමඟ නතර වුණා. මම විශේෂයෙන්ම කියන්න ඕනේ පසුගිය අයවැය යෝජනා 77න් 69ක් ක්‍රියාත්මක කරලා නැහැ කියලා කවුදෝ කියපු කතාවක් ඊයේ විපක්ෂයේ බොහොම ලොකුවට කිව්වා. ඒක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ප්‍රතික්ෂේප කරනවා. උදාහරණයක් විදියට මම මේ සභාවට පෙන්වා දෙනවා ඊයේ විපක්ෂයේ පැවසු පසුගිය අයවැයේ 56 වෙනි යෝජනාව වූ දේශගුණික වෙනස් වීම පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් කියන යෝජනාව. විපක්ෂයේ කිව්වේ මේ ගැන මුකුත්ම කරලා නැහැ කියලා. ඕවා කටකතා. ඒවා මේ උත්තරීතර සභාවේ කියන්න එපා. දන්නේ නැත්තම් අහගන්න කියලා මම කියනවා. දේශගුණික වෙනස් වීම පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඇති කිරීම සඳහා වූ සක්‍යතා වාර්තා මේ වෙන විට සකස් කරලා ඉවරයි. නුවරින් ඉඩමකුත් තෝරාගෙන ඉවරයි. විශ්වවිද්‍යාලයක් හදන්න තියෙන්නේ මම කියන්නේ හත්තක් පිපෙනවා වගේ මේක කරන්න අමාරු කියලා හිතන විපක්ෂයක් නැතිවීම ගැන මම කනගාටු වෙනවා. මේක මම විශ්වාසවන්තයෙන්ම කිව්වේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් තහවුරුවක් අරගෙන. එනිසා අද විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු බොහෝ දෙනා ඒ යෝජනා වෙනුවෙන් අධ්‍යක්ෂකම උත්සපු අය. ඒ නිසා ඔබ එදා අධ්‍යක්ෂකම ඔසවලා සම්මත කළ යෝජනා වෙනුවෙන් අද ඔබ විරුද්ධ වෙයි කියලා මම හිතන්නේ නැහැ. විශේෂයෙන්ම මම මාධ්‍ය දැක්කා ගරු රාජිත සේනාරත්න මැතිතුමා, ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා මේ අය සම්බන්ධයෙන් යම් ධනාත්මක අදහස් කීපයක් පළ කර තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාම හොඳ තත්ත්වයක්. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජනප්‍රිය තීන්දු වෙනුවට අපි හැමෝම එකට එකතු වෙලා රට වෙනුවෙන් මේ රටේ මිනිස්සුන්ට ලස්සන අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි එකතු වෙමු කියලා තමයි මම තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට යෝජනා කරන්නේ. අධිකරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා වගේම කැඩඩු වැල්පාලමෙන් දරුවා ප්‍රවේශමෙන් නෙගොඩ කරවන්න සමත් වුණා. ඒ අසීරු අවදානමෙන් රට එගොඩ වුණා. නමුත් තවමත් දරුවට අනතුරු අවසන් නැහැ. පක්ෂ විපක්ෂ අපි හැමෝම ආණ්ඩු ගත්ත ණය ගෙවන්න ඕන. ඒ ණය පොලි ගෙවන්නත් ඕන. හැබැයි මේකෙදි ඊයේ යම් තීන්දුවක් සම්බන්ධව ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ කර්මත ඒ සියල්ලම පටවන්න උත්සාහ ගත්ත මම නඩු තීන්දුවක් නිසා මම ඒ ගැන විශේෂයෙන්ම මෙතන කතා කරන්න අපි අධිකරණයට ගරු කරනවා. නමුත් මම හිතන්නේ ඒ කාල සීමාවල් වලදී විශාල සංවර්ධන රාශියකට රට ඇරයි යන්නත් අවසානයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ යුද්ධයේ දිනපු ජයග්‍රහණයත් අත් වෙන්නේ නැද්ද කියලා මම අහන්න අවස්ථාවක් කරගන්නවා. හිගයක් නැතුව ඉන්ධන සපයන්න ඕන වුණා. ඒ වගේම අකණ්ඩව විදුලිය දෙන්න ඕන වුණා. රෝහල් ටිකට බේට් ටික සහ අදාළ පහසුකම් දෙන්න ඕන වුණා. දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඕන වුණා. ඒ වගේම කඩා වැටෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ටික රැක ගන්න ඕන වුණා. මූල්‍ය පද්ධතිය රැක ගන්න ඕන වුණා. ඒ වගේම රටට විදේශ විනිමය ගේන්න ඕන, ආයෝජකයෝ ගෙන්න ගන්න ඕන, රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන, රාජ්‍ය සේවකයන්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න ඕනි. මේ ඔක්කොම අස්සේ අපේ රටේ අඩු ආදායම් ලාභී දිනුදු ජනතාවට මේ අර්බුදයෙන් බේර ගන්න ඕන, ආර්ථික අර්බුදය අස්සේ මේ සියල්ල කළමනාකරණය කරගන්නවා කියන එක මේ පාර්ලිමේන්තුවේ හරි සමාජ මාධ්‍යයේ හරි හරබර රසබර වචන කියන එක තරම් ලේසි වැඩක් නෙවෙයි. ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, ප්‍රමුඛ අපේ ආණ්ඩුව සීරුවෙන් ඒ සියල්ල කළමනාකරණය කරගෙන රට ඉස්සරහට අරගෙන යනවා. මම මේ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ සුපුරුදු දේශපාලන බලසෙල්ලම් වෙනුවට මේ පාර අපි හැමෝම එකතු වෙලා ලෝකෙට ආදර්ශයක් වෙමු කියලා. රටට අමාරු වෙලාවේ අර්බුදයෙන් ගොඩ යන්න මාතෘ භූමියටත් එහි වෙසෙන ජනතාවටත් ආර්ථික සමෘද්ධිය අත්කර දෙන්න අපි සියලු දෙනා පාටපක්ෂ ભેදවලින් තොරව එකතු වී යුතුයි කියන යෝජනාව තමයි හැම වෙලාවෙම කරන්නේ. ඒ නිසා මුළුසුනේ සභාපතිතුමනි, මම දැක්කා ඉතිහාසයේ ඉඳලා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අයවැය සියල්ලටම පක්ෂයක් විදියට අයවැය ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා මේ අයවැය මල්ල අරගෙන ඇවිල්ලා මේක ලිහලා එතුමා රටට වැඩපිළිවෙල ඉදිරිපත් කරනකොට ඒ වැඩපිළිවෙල වෙනුවෙන් මං හිතන්නේ පෞගිය පැවති ඕනම හැම රජයකදීම ඉදිරිපත් කරපු ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා විදියට ඒ හැම අයවැයේදීම මේ සියලුම කරුණු මැනවින් ඒ වසර තුල සාර්ථක කරගන්න බැරි වුණා. නමුත් යම්මෝ කටයුතු කාරණා කරලා තියෙනවා කියන එක අපි අව්‍යාදයෙන් තොරව තර්කයකින් තොරව පිළිගන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව පක්ෂ විපක්ෂ සියලු දෙනාටම ඉතාම බොහොම ආරාධනා කළා. මම දැක්කා මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු මෙතන මාධ්‍යයට පෙන්න මේ සභාවේ නොයෙකුත් එතුමන්ලගේ පක්ෂයේ විදියට මත ඉදිරිපත් කරනවා. හැබැයි ඊට පස්සේ ජනාධිපතිතුමත් එක්කලා එහා පැත්තේ කොරිඩෝරේ ඉඳලා බොහොම සතුටු සමීචිය යෙදිලා එතුමත් එක්ක කතා කරනවා. ඒ වගේම ජනාධිපතිතුමා හම්බෙන්න අපි ජනාධිපති කාර්යාලයට යනකොට අපිට ජනාධිපතිතුමා හම්බෙන්න බෑ. මේ විපක්ෂයේ පුළුවන් තරම් කෑ ගහන මං හැමෝටම එහෙම කියන්නේ නැහැ. ඒ කෑ ගහන මන්ත්‍රීවරු තමයි ජනාධිපතිතුමා වැඩිපුරම හම්බෙන්නේ. ඉතින් එතුමා ගිහිල්ලා පිළිකන්න ඉඳලා හම්බ වෙනවා. මෙතන ඇවිල්ලා මාධ්‍යයට තව දෙයක් කියනවා. ඉතින් ඒ නිසා කරුණා කරලා මේ වෙලාවෙවත් මේ අහිංසක මිනිස්සු මේ පාර පඩිය වැඩි කරා රුපියල් 10000කින් අපි කියන්නේ රුපියල් 10000 ඇති කියලා. හැබැයි මේ 10000 දෙන එකෙදිත් ජනාධිපතිතුමනි ඔබතුමා ප්‍රකාශ කරා අප්‍රේල් මාසයේ ඉඳලා තමයි මෙතන වැඩි වෙන්නේ කියලා. ඒ අප්‍රේල් මාසය දක්වා ඉතිරි කොටස පස්සේ මේකට එකතු කරනවා කොටස් වශයෙන් කියලා. මම මන්ත්‍රීවරයා මාණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ජනාධිපතිතුමාට යෝජනා කරනවා. ජනාධිපතිතුමනි පුළුවන් නම් මේ ජනවාරි ඉඳලම මේ රුපියල් 10000 වැඩි කරලා දෙන්න මේ රාජ්‍ය සේවකයන්ට කියලා මම යෝජනා කරනවා. ඉතින් ඒ නිසා නොයෙකුත් ප්‍රශ්න කරුණු කාරණා රාශියක් එක්කලා ඉතාම සාර්ථක අයවැයක් කියලා මම කියන්න අඩුපාඩු තියෙන්න පුළුවන්. හැම අයවැයකම අය වගේම වැය එක්කලා බැලුවම අවසානයේදී ණය ප්‍රමාණයක් අපිට ඉතිරි වෙනවා. ඉතින් ඒකත් එක්කලා තමයි හැම වෙලාවෙම අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මම අවසන් කරන්නම් සභාපතිතුමනි. ඉතින් ඒ නිසා මම කියන්නේ ජනප්‍රිය කරුණු කාරණාත් එක්කලා අපේ මේ මාතෘභූමිය පොළවේ ගහලා අද දාන්න එපා. කරුණා කරලා අපි තරුණ තරුණියන්ගෙනුත් කියනවා උපරිම විදියට තරුණ තරුණියන් වෙනුවෙන් යම් සාධාරණයක් කළ යුතුයි. ඒ ඉන්න මේ සමාජය කැළඹෙන විදියට මේ අයට පුළුවන් පෞගිය කාලේ පොහොර කතන්දරෙත් එක්කලා කට්ටිය ජනප්‍රිය වෙන්න ගිහිල්ලා මේ රට හැදලා දැම්මා. ඒ වගේම පෞගිය කාලේ මම දැක්කා ගිය සතියෙම තිබුණේ ක්‍රිකට් සම්බන්ධව මේ සභාවේ මුළුමහත් සමාජයේම කතා කරා. අවසානයේදී අපිට ලංකාවට ක්‍රිකට් නැති වුණා. ඒකේ ඩොලර් බිලියන ගාණක් අපිට අහිමි වුණා. ඒ නිසා කාගේ හරි වැරදි තියෙනවනම් මෙතන ඇවිල්ලා කයිවාරු ගහන්නේ නැතුව අදාළ නීතියට ගිහිල්ලා නීති වෙනුවෙන් පෙනී ඉඳලා නීති නිලධාරීන්ගෙන් සහාය අරගෙන අධිකරණේ හරි සහාය අරගෙන අදාළ තැන්වලට ගිහිල්ලා කතා කරලා ඒ දේවල් විසඳ ගන්න අමිසක් මේ අපිට ආර්ථිකය විදියට ගොඩනගෙන්න රට ඉස්සරහට යන්න තියෙන ඒ දශමයක් හරි අඩියක් හරි පස්සට ගන්නව නම් ඒක මේ රටට කරන විනාශයක් කියන එක ප්‍රකාශ කරමින් මුළුසෙනි මන්ත්‍රීතුමනි මට ඔබතුමා ලබා දුන්නු කාලය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අයවැය වෙනුවෙන් මම සහයෝගය ලබා දෙනවා එතුමාට ශක්තියක් වෙනවා කියන ප්‍රකාශ කරමින් නියඳ වෙන බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොන්රබල් දිල්ලුම් මමුණුගම ඕඩර් ප්ලීස් මූලාසන සම්බන්ධයෙන් නාම යෝජනාවක් කර
අමර වික්‍රම අන්තුමා යෝජනා කරන මූලාසනට
මම ස්ථිර කරන්න.
හොන්රබල් ජගත් සමර වික්‍රම ෆොචියා
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රමනි ඔබතුමා මූලාසනයේ ඉන්නකොට මම කතාව කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මගේ මිත්‍ර මන්ත්‍රමා හැටියට කෙසේ වෙතත් අද දිනේ අපි කතා රාශියකට සවන් දීලා අයවැය පිළිබඳ අඩුපාඩු සහ නොයෙකුත් කරුණු කාරණා අවධානයට ලක් වෙනවා. මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සභාව තුළ මේ පාර්ලිමේන්තු ගර්භය තුළ අයවැය ගණනාවක් ඉදිරිපත් කරලා ඇත. හැබැයි ඒ අයවැය සහ මේ අයවැය අතර විශාල වෙනසක් රටේ පවතින තත්ත්වය අනුව තියෙනවා කියන කාරණේ අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපි මීට හතර හරියටම වසරකට ප්‍රථමයෙන් අපි කල්පනා කරලා බැලුවොත් ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව අපි සිරුනාට මතකයි. වෙලාව නැති නිසා මම එකින් එක ඒ තත්ත්වය පිළිබඳවත් ඇතිවෙච්ච ආකාරය පිළිබඳවත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එක දෙයක් ගැන කතා කරන්න ඕනේ. අද ප්‍රකාශ වෙච්ච නඩු තීන්දුව පිළිබඳව රාජ්‍ය නෝන සංවිධානය පවරපු නඩුවක් අනුව අද උසාවිය තීන්දුවක් ලබලා දීලා තිබුණා. පහෝගිය කාලේ ඇතිවෙච්ච තත්ත්වයට වගකිව යුතුයි මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාත්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු කණ්ඩායම කියන කාරණා. ඒක මං හිතන්නේ උසාවි තීන්දුවට අපි ගරු කරනවා. නමුත් NGO එකක් ගිහිල්ලා නඩු දාලා කියන්න ඕනේ තීන්දුවක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා නෑ කිව්වෙත් නෑ, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නෑ කිව්වෙත් නෑ, අපි නෑ කිව්වෙත් නෑ. අපි ආණ්ඩු පක්ෂයේ ඉන්න රජ, අපි පත් කරපු රජය අර්බුදකාරී තත්ත්වයකට පත් වුණා. එසේ ඒ වගකීම අපිට නොගෙන ඉන්න බෑ. දැන් පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පැවරුණා. එතුමාට දඩයකුත් ගෙවන්න ඕන. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නෑ එතුමා ගිහිල්ලා පල්ලිය ඇතුලේ බෝම්බ තිබ්බා කියලාවත්, එතුමා ඒ ප්‍රහාර සැරසුම් කෙරුවා කියලාවත් ඒකෙන් අදහස් කරන්නේ නෑ. මේ තීන්දුවේදීත් ඒ වගේ තමයි. මේක හිතාමතා රාජපක්ෂවරු විසින් කරපු දෙයක් බවට පැහැදිලි කරවන්න ඕයි NGO කාරෝ කැමති ඇති. මොකද ඒකට හේතුව ඔය කියන තුන්දෙනා තමයි ඒ NGO කාරයන්ගේ සුරතලා වෙච්ච වීලුපිල්ලේ ප්‍රභාකරන්, අඩියක් අඟලක් ගාන මේ රටේ බෝම්බ තියලා මේ රටේ ජීවිත නැති කරනකොට, අද ඊශ්‍රායලය බලපුවාම, අද ගාසා තීරය බලපුවාම අපිට පේනවා පොඩි දරුවන්ට වෙලා තියෙන නස්පැත්. ලංකාවේ වෙනසක් තිබුණේ නෑ දරු මූලාසන ආරෝඪ මන්ත්‍රමනි, ඔබතුමා ඒ මායින් ගම්මානයකට ආශ්‍රිත වරළ ගංගුල ප්‍රදේශය ආශ්‍රිතව හිටපු කෙනෙක්. ඔබතුමා ඒ සභාපතිවරයා හිටියා, වෙලා හිටියා. දිමුලා කළ හාමුදුරුවෝ ඝාතනය කරනකොට ඔබතුමාලා ඒ පළාතේ හිටියා. අද ඒ තත්ත්වයෙන් මේ කණ්ඩායම නැත්තම් රාජපක්ෂවරු රට මුදා ගැනීම නිසා NGO වලට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා උසාවිය යනවා, නඩු තීන්දුව ලැබෙනවා. ඒ තීන්දුව අපි පිළිගන්නවා, ඒක පැහැදිලිවම ඒක සාමාන්‍ය දෙයක්. ඒක ජනාධිපතිතුමත් පිළිගත්ත නිසා තමයි එතුමා ඒ තනතුරින් බැහැලා යන්නට ගියේ. නැත්තම් වගකීම බාරගත්තේ නැත්තම් එතුමාට තව 10ක් 15ක් මරාගෙන ওই තනතුරේ ඉන්නට තිබුණා. හැබැයි ඇයි මම කිව්වේ මේ අයවැය සහ අනිත් අයවැය අතර වෙනසක් තියෙනවායි කියන කාරණේ? කලින් තිබුණේ අයවැය සකස් කිරීමේදී මූලාසන ආරෝඪ මන්ත්‍රමනි මේ වගේ අර විපක්ෂයේ ප්‍රශංසාවට ලක් නොවුනත් ජනතාවගේ ප්‍රශංසාවට ලක් වෙන කරුණු කාරණා ටිකක් අයවැයට ඇතුළත් කරලා, ඒ අයවැය ඉදිරිපත් කරලා මදි ප්‍රමාණය ණයට කොහෙන් හරි ගන්න එක තමයි ක්‍රමවේදේ බවට පත් වෙලා තිබුණේ. හැබැයි අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. මොකද අද ඒ ක්‍රමවේදයට අයවැයක් ඉදිරිපත් කරලා කැමති මුදලක් අයවැය හිගේ හැටියට තියලා ඒ මුදල ණය වශයෙන් අද ලබා ගන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් මතුවලා තියෙන වෙන මොකුත් කාරණයක් නිසා නෙමෙයි, ණය අරගෙනම පහුගිය කාලයේ තත්වයට අපිට මූණ දෙන්න සිද්ධ වෙච්ච නිසා කියන කාරණේ අපි මතක තියාගන්නට අවශ්‍යයි. මේ අයවැය තියෙන කරුණු කාරණා කෙසේ වෙතද, ඔබතුමත් මීට ප්‍රථමයෙන් කතා කරනකොට පඩි වැඩි වීම ගැන කතා කරුවා, මාර්ග සංවර්ධනය සහ ගම් වලට මුදල් වෙන් කිරීම ගැන ඔබතුමා කතා කරුවා. මේකේ හොඳ කාරණා රසක් තියෙනවා. හැබැයි මම නම් කියන්නේ අයවැයක් ඉදිරිපත් කරන්න හැකියවීමම පහුගිය කාලේ තිබුණු තත්ත්වය අනුව ඒ කාර්ය අයවැයක් ඉදිරිපත් කිරීම සකස් කිරීම මේ නිලධාරී මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශය සහ ඒ අය ඒ වෙනුවෙන්ම විශාල කාර්යභාරයක් සහ විශාල පීඩාවකට ලක් වෙන්න ඇති කියන කාරණේ මම විශ්වාස කරනවා. විශේෂයෙන් මේ අයවැය අපි කොයිතරම් සාකච්ඡා කෙරුවත් මං හිතන්නේ මේ සභාවේදී විවාද කළ යුත්තේ, හැබැයි කවදාවත් විවාද නොකරන්න මේ අයවැය හිගේ සම්බන්ධ. අපි අයවැය කතාවේ තියෙන හොඳ ගැන අපි කතා කරමු. ඒකේ තියෙන ජනතාවට දීපු සහන සහ සංවර්ධන ව්‍යාපෘති ගැන අපි කතා කරමු. හැබැයි හුඟක් වෙලාවට මේ අයවැය හිගිය පියවා ගන්නා විදිය පිළිබඳවයි අපිට විපක්ෂයෙන් සහ ආණ්ඩු පක්ෂයෙන් යෝජනා ඕනේ වෙන්නේ. හුඟක් වෙලාවට මේ යෝජනාම තමයි ලැබෙන්නේ නැත්තේ. මේ අයවැය ගත්තත් බිලියන 2851ක මම නිවැරදිව රුපියල් බිලියන 2851ක අයවැය හිගයක් මේ කටයුතු ඉෂ්ට කිරීමේදී අවසානයේදී අපි මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට අනිවාර්යෙන්ම ඒ කොටසක් ණය හැටියට ගන්නට වෙයි. ණය හැටියට සියලුම කොටස ගත්තොත් අපි ගෙවිඳු කුමාරතුංගම අතුමක් වගේ ආපහු වෙන්නේ ඉස්සර සිද්ධ වෙච්ච සිද්ධාන්තෙම තමයි. නැවතත් මේ ජනාධිපතිතුමා හෝ වෙන ජනාධිපතිතුමෙක් හරි කමක් නැහැ, පත්වෙච්ච දවසට ආපහු අර පින් එකක් ගලපු ග්‍රෙනේඩ් එකක් කටේ දාගත්තා වගේ මේක පුපුරා යෑම සිදුවෙන එක අරුණකොට වෙන දෙයක් කළ හැකි වෙන්නේ නැහැ කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම අපි විපක්ෂයටත් ඉල්ලා හිටින්න ඕනේ කතාව විවේචනය කරන්න පුළුවන්. දහ දහ මදි 20000 දුන්නා නම් හොඳයි කියන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි අනිත් පැත්තට කල්පනා කරලා බැලුවොත් මේ 10000 වුණත් දීලා ඊට පස්සේ ඉදිරි ටික කරගෙන යන්න පුළුවන්ද කියන එකත් අපි කල්පනා කරන්නේ. ඒ අයව හිගිය පියවා ගන්න වැඩපිළිවෙලට යන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කරුණු සාකච්ඡා කළ යුතුයි කියන කාරණේ මම මතක් කරන්න අවශ්‍ය. මේ සඳහා අපි කළ හැක්කේ එක දෙයයි. හුඟක් අයගේ කතාවල ඒක පැහැදිලි වුණා. අපේ ආදායම අපි වැඩි කරගන්නට කටයුතු කරන්න අවශ්‍යයි. පඩි වැඩි වීම හොඳයි, ජනතාව අමාරුවෙන් ජීවත් වෙන්නේ. හැබැයි ඒකෙන් අපේ ආදායම වැඩි වෙන්නේ නැහැ. අස්වැසුම ඉන් විශාල වශයෙන් සානාධාරයේ වැඩි කරලා තියෙනවා. ඒක හොඳයි. නමුත් ඒකෙන් උත් රජයේ ආදායම අඩු වීම මිසක් රජයේ මුදල් වැය වීම මිසක් ආදායම් වැඩි වීමක් ඒක හරහා සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට බෑ පඩි වැඩි වීම හොඳයි, අස්වැසුම හොඳයි, ඊට පස්සේ බදු වැඩි කිරීම හොඳ නැහැ කියලා කිව්වොත් ඒක ඉතාම අසාධාරණයි. මේක පියවා ගැනීම සඳහා විසඳුමක් ඉදිරිපත් නොකර ඒක තමන්ගේ වාසියට ඉදිරිපත් කරන කරුණුකාරණා බවට පත් වෙනවා කියන කාරණේ අපි මතක් කරන්න අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන්ම මම ප්‍රධාන වශයෙන් මේකේ අවධානය යොමු කරන්නේ මේ රටට ඔය කියන අයවැය පරතරයේ පියවා ගැනීම සඳහා හොගක් කතාවල සඳහන් වුණා. එකක් අපි ආයෝජන මේ රටට ඇතුළට ගේන්න අපි කටයුතු කරන්නටත් අවශ්‍යයි. දේශීය කර්මාන්ත දිරිගන්නටත් අවශ්‍යයි. කෘෂිකර්මාන්තය හරහා අපි ස්වයංපෝෂිත වෙන්න කටයුතු කරන්න අවශ්‍යයි. අපි ආහාර අතින් ස්වයංපෝෂිත වුණේ නැත්නම් ඒ සඳහාත් අපේ මුදල් පිට රටට අපිට වැය කරන්න සිද්ධ වෙනවා. අද අතාවුල්ලා මැතිතුමා කිව්වා වගේ ෆොටෝකෝපි කොලෙත් පිට රටින් ගෙනල්ලා ඇල්පෙනිත්තයි හැට්ටකට්ටයි පිට රටින් ගෙනල්ලා තමයි මේ අර්බුදකාරී තත්වයට අපි පත් වෙලා තියෙන්නේ. එබැවින් ඒ තත්වෙන් එළියට මේ වැඩපිළිවෙල අද හුඟක් අයවැයවල නොතිබුණත් මේ අයවැය ඇතුළත් වෙලා තියෙනවා කියන කාරණේ මතක් කරන්න අවශ්‍යයි. මේ අයවැය පඩි වැඩි කිරීම ඒකට ඒක විශේෂයෙන්ම තිබාවේ පොලිස් නිලධාරීන් වැඩි සේවයක් කරන්නේ පොලිස් නිලධාරීන්ගේ ආහාර පාන සහ ගමන් වියදම් පිළිබඳව, ඒ වගේම ඉඩම් අයිතිය ලබා දීම පිළිබඳව, අස්වැසුම වැඩි කිරීම පිළිබඳව, විශ්‍රාම බැටුප වැඩි කිරීම, මේවා සියල්ල හොඳයි. නමුත් විශේෂයෙන් මම අවධානය යොමු කරන්න කැමති අර මම කියපු කාරණේ පිළිබඳව අපි සැලකිලිමත් වෙමු. මේ රටේ මධ්‍යම සහ කුඩා පරිමාණයේ ව්‍යාපාරික නැත්නම් SME සෙක්ටරේ අද බරපතල ලෙස කඩාගෙන වැටිලා තියෙනවා. අද විදුලි බිල අපිටම වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. මම වෙලාවකට කිව්වා මට ඉතින් මමත් කිව්වා විරුද්ධයි කියලා. නමුත් මම විතරක් විරුද්ධ වුණාට වැඩක් නැහැ නේ. ඒකේ වියදමක් යනවනම් ඒ වියදම ආපහු පියව ගන්න අවශ්‍යතාව වෙනවා. අද විදුලි බිල සහ බදු ප්‍රමාණය වැඩිවීම නිසා අද සුළුහා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ නැත්නම් SME සෙක්ටර් එක අද කඩාගෙන වැටලා තියෙනවා. මේ කඩාගෙන වැටීමේ ප්‍රතිඵලයක් හැටියට අපනයනකරුවන්ට දැන් ඒකේ බලපෑමට නතු වෙමින් ඉන්නවා. අද මේ සඳහා විශේෂයෙන්ම රුපියල් බිලියන 30ක් සහනදායි ණය වැඩසටහනක් සඳහා කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයින්ට ලබා දීමට යෝජනා කිරීම තුලින් ඒ වැඩසටහන ක්‍රියාත්මක වුණොත් නැවතත් අපිට SME සෙක්ටර් එකට හුස්ම ගන්න අවස්ථාවක් දීමේ හැකියාව දෙනවා. මේකෙන් සම්පූර්ණ විසඳෙන්නේ නැහැ. නමුත් නැවත වරක් අර බෙදනවා නෙමෙයි මුදල් උපයා ගැනීමේ ක්‍රමවේදයට යම් හුස්මක් ගැනීමට අවස්ථාව ලබා දීමට හැකි වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව මේකේ කෙටියෙන් සඳහන් වුණත් මේකේ මේ බලපෑම අපේ රටට විශාලයි කියන කාරණේ මේ අවස්ථාවේදී අපි මතක් කරන්නට අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන් මේ නාගරික නිවාස සහ නොයෙකුත් දේවල් ගැන කියනකොට ඒක හැල්ලුවට ලක් කරන්න උත්සාහ කරනවා. මේ හුදු වාසි සඳහා නැත්නම් දේශපාලන වාසි ලබා ගන්න කරන ක්‍රියාවලියක් කියලා. දේශපාලන වාසි ලබා ගැනීම කෙසේ වෙතත් මූලාසනාරූඪ මන්තුමනි දෙන්න පුළුවන් දෙයක් මේ වෙලාවේ ජනතාවට දිය හැකි නම් ඔප්පුව වෙන්න පුළුවන්, ඉඩමේ අයිතිය වෙන්න පුළුවන්, වෙනත් දෙයක් දෙන්න පුළුවන්, මුදල් යන්නේ නැති දෙන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ සහනය මේ වෙලාවේ ජනතාවට ලබලා දීම ඉතාම වටිනවා කියන කාරණේ මේ අවස්ථාවේදී අපි පැහැදිලිව මතක් කරන්නට අවශ්‍යයි. ඒ වගේම අනිත් ප්‍රධාන කාරණේ මේ අධ්‍යාපන ක්‍රමේ ඉදිරිපත් කළ තියෙන ප්‍රතිසංස්කරණ අපේ අධ්‍යාපන ඇමතුමත් ඉන්නවා මේ අවස්ථාවේ. විශේෂයෙන්ම නව අධ්‍යාපන ක්‍රමය සකස් කිරීම වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අවස්ථාව අපි ලබලා දුන්නේ නැත්තම් අපේ උගත් පරපුරෙන් විශාල ප්‍රමාණයක් අද රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න බැරුව ඒ අයගේ ඒ දැනුම අපතේ යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ලකුණු ප්‍රමාණය මදි වෙනවා රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න. විශ්වවිද්‍යාලයේ නම නොතිබුණත් පිටරට විශ්වවිද්‍යාලයක ඒකාබද්ධව උපාධි ලබා දෙන ආයතනත් රට තුල තියෙනවා. නමුත් මේවා සඳහා හුඟක් අය විදේශගත වෙලා අපේ රටේ මුදල් ඒ සඳහා විදේශ රටවලට වැය කිරීම නතර කිරීම හරහා ඒකත් අර අයවැය හිගිය පියවීම සඳහා යම් විදිහකට දායක වෙන තීන්දුවක් වගේම අනාගත පරපුර සඳහා විශාල සෙතක් සලසන කාර්යයක් කියන කාරණේ මතක් කරන්න අවශ්‍යයි. මේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළත් කිරීමට අවස්ථාවක් දීම. දැන් ඕක කිව්වහම ගරු අධ්‍යාපන ඇමතුමනි අත උදයි ටිකක් දවස් යනකොට පටන් ගයි කෑ ගහන්න පෙළ පාලි ටික යන්න පටන් ගයි. පාර්ලිමේන්තුවේ ඉන්න අයම තමයි ගිහිල්ලා කුපිත කරවන්නේ. මොකද අරක පියවන විදිය ගැන කතා කරන්නේ නැහැ. නමුත් ජනප්‍රිය සටන් පාට අරගෙන ඒවා පසුපස ගිහිල්ලා තමයි මේ තත්ත්වයටත් අපිට එන්න වෙලා තියෙන්නේ. තව දුරටත් ජනප්‍රිය සටන් පාට පිටිපස්සෙ ගියොත් අපිට ආපහු හිටපු තැනටම තමයි යන්න වෙන්නේ කියන කාරණේ මම මතක් කරන්න ඕනේ. ඊට වැඩිය දීර්ඝව මම කතා කරන්නේ විශේෂයෙන් මහනුවර ප්‍රදේශයට මේ අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කළ තියෙනවා. විශේෂයෙන් මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය සඳහා වගේම ඔබතුමා කලින් සඳහන් කරපු ක්ලයිමට් චේන්ජ් යුනිවර්සිටි එක ඉදිකිරීම සඳහා ඒ වගේම මෝරරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අපි ඉන්නකොට ආරම්භ කරපු ප්‍රවාහන අමාත්‍යාංශය ඉන්නකොට ආරම්භ කරපු ඊ මෝටරින් වැඩසටහන ඒ වගේම මහනුවර මල්ටි මොඩල් ට්‍රාන්ස්පෝර්ට් යුනිට් එක ඉදිකිරීම මේ වැඩසටහනට ඇතුළත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට මගේ ස්තුතිය පුද කරනවා වගේම විශේෂයෙන් මේ රටේ තියෙන අයවැය හිගය පියවීම කෙසේ වෙතත් අඩු කිරීම යම් විදිහකින් දායක වීම සඳහා ආයෝජන මේ රටට ගෙන ඒම සඳහා මේ තියෙන බැරෑරුම් නීති රීති ඩීල් කරමින් මේ අනුමැතියන් ලබා ගැනීම සඳහා තියෙන ඉතාම අකාර්යක්ෂම වූ ක්‍රමවේදයක් අවලංගු කරමින් ඒ සඳහා පහසු ක්‍රමවේදයක් සකස් කරන ඒ නව කොමිෂන් සභාව හරහා ඒ ආයෝජන සඳහා බිහිකරණයේ නව කොමිෂන් සභාව අපි කෙටුම්පත් කරලා තියෙනවා. ඒ සඳහාත් මුදල් වෙන් කරලා ඒ කටයුතු පහසුවෙන් මේ රටට එන ආයෝජකින්ට පහසුවෙන් පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය නිරත වීමට ආයෝජන මණ්ඩලයටත් ආයෝජන ප්‍රවාදන අමාත්‍යාංශයටත් හැකිවන ආකාරයෙන් ඒ නව ආයෝජන නීතිය සකස් කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳවත් මගේ ස්තුතිය අතිගරු ජනාධිපතිතුමාට පුද කරමින් කාලය ලබා දීම සම්බන්ධව ස්තුතිය පුද කරමින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුති ගරු හැමතුමනි. මීළඟට සභානායකතුමා අද දින න්‍යායපත්‍රානුකූල විෂයාංක 1 කල්තැබීම
විෂයාංක 1 හෙට දින පෙරවරු 9 දක්වා විවාදයේ කල්තබන.
අද දින න්‍යායපත්‍රානුකූල විෂයාංක 2
සභාව එකඟද? අයිමු අයිටම් 2
අංක 2 සභාව එකඟද?
පරිපූර්ණක මුදල ශීර්ෂ 240 වැඩසටහන 2 2023 ජනවාරි 1 දින ආරම්භ වන හා 2023 දෙසැම්බර් 31 දින අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදලින් හෝ රජයට අයත් අනෙකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිමතය පරිදි රජය විසින් ලබා ගන්නා ලද ඕනෑම ණය මුදලකින් රුපියල් බිලියන 20ක් නොයික්මන අතරේක මුදලක් ගෙවිය යුතු බවටත් එකී මුදල මෙහි ඇති උපලේඛනයේ දක්වා ඇති පරිදි වියදම් කළ යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.
සභාව එකඟද?
හායි.